රසවැල්ල ඔබේ ආලින්දයේ පිළිසඳර ගාමිණි සිරිවර්ධනගේ අනුග්‍රහ
මගේ රටට දළදාහිමි සේවනයි මගේ දයට සලදාහිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටට දළදාහිමි සේවනයි මගේ දයට සලදාහිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි
අයිබුවන් ලෝපුරා විසිරි සිටින දයබර ශ්‍රී ලාංකික ආසන්නය අද සැප්තැම්බර් මාසයේ 3 වන ඉරිදා ඉතින් 2017 සැප්තැම්බර් මාසයේ 3 වන ඉරිදා සුපුරුදු පරිදි නව ශ්‍රීලන්තයේ ඕක්ලන් නුවර සිට පැනටි FM 104.6 ගුවන් තරංග ඔස්සේ රන් දෙරණ ඉරිදා සඳැල්ලත් සජීවීව රැගෙන ඔබේ නුවහඬ ගොඩ වැදුනා පුරා හෝරාවක් ඔබ සතුටු සාමිච්චියේ යෙදෙනට ඉතින් අපි දන්නවා ඔබ ලෝකයේ කොයි කෙළවරේ හිටියත් මේ හෝරාව බලාපොරොත්තුෙන් සිටින බව
රුක්මිණී
දේවියගේ හඬ ඒ ගීතය වාදනය කිරීමේදී ප්‍රතිවාදනයක් සිද්ධ වුණා කොහොමනත් ඔබ මේ ගීතය අහලා පුරුදුයි මදන වසර 50කට වැඩි කාලේ ගීතයක් ඉතාමත් තියුණු හඬක් මේ රුක්මිණී දේවියට තිබුණා හරිම තියුණු හඬක් ඒ වගේ මේ හඬ තාමත් අප අතර රැව් පිළිරැව් දෙනවා ඉතින් අපි අද කතා කරනවා දැන් මේ සැප්තැම්බර් මාසයේ පළමිනි ඉරිදා නව ශ්‍රීලන්තේ නම් දැන් සරත් ඍතුව ක්‍රමක්‍රමයෙන් ලං වෙනවා සීතල අඩු වෙගෙන යනවා හුලං ගතිය වැඩි වෙනවා ඒක තමයි බොහොම තද හුලං තමයි මේ දාසල තියෙන්නේ අපි එහෙමනම් වෙනත් ගීතයකට සමන් දෙන්නට පෙර මම ලෑස්ති කරුණු කොටසක් ඉදිරිපත් කරන්නට. හොඳයි බලමු එහෙම නැතිනම් අපි වෙනත් ගීතයකට සවන් දීලා අපි වැඩසටහන ආරම්භ කරමුද කියලා. හොඳයි. ජෝතිපාල එනම් ගීත ගායන කලේ අද මුලින්ම දැන් මේ බිනර මාසෙ අපි දන්නවා දැන් ඇසල නිකිනි මාසෙ වෙනකොට මේ පෙරහැරවල ඔක්කොම ඉවර වෙලා මහනුවර පෙරහැර කතරගම් පෙරහැර ඒ වගේ දේවල් අවසන් නැ දැන් ගොවීන් වශයෙන් ශ්‍රී ලංකාවේ දැන් මේ මහ කන්නේ ආරම්භ කිරීමට සූදානම් වෙලා අස්වන්න කියන්නේ කුඹුරු අස්වද්දන්ට සූදානම් වෙන කාලේ කවුරුත් දැන් අපි අපේ කොහොමනත් ලංකාවේ තියෙන බොහෝ දේවල් මේ ආගමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විශේෂ මේ ගොවි කටයුතු. මෙතන අපි කියනවා මහියංගනයත් සමගම වැඳ පුදා ගත හැකි නාගදීපයක් කියලා. අපි කොහොමදත් මේ සොළොස් මස්ථාන වඳින ගාථාව ආරම්භ වෙන්නේ මහියංගනං නාගදීපං කියලානේ. ඒත් මේ නාගදීපය කියලා කවුරුත් අපි දන්නේ උතුරු පළාතේ පිහිටේ නාගදීපයයි පහසියෙන් කවුරුත් හිතන්නේ. නමුත් මේ ගාථාවෙන් පැහැදෙන නාගදීපය විය හැකි සාධාරණ ලෙස අනුමානය කළ හැකි තවත් ඉපැරණි නාගදීපයක් මහියංගනේ ඉඳලා කිලෝමීටර් 20ක් පමණ ගියාම පස්සේ හැම වෙන තන තියනවා කියලා ඔබ දන්නවද? බොහෝ විට තාමත් ඔබ මේ සිද්ධාස්ථානය ගැන නොදැන සිටිනවා වෙන්නට පුළුවන්. අපි එහෙම කියන්නේ තාමත් මේ පෞරාණික නාගදීප රජමහා විහාරය කෙරෙහි බොහෝ දිනකගේ අවධානය යොමු වෙලා නැති නිසා. මහියංගනේ සිට බිබිල පාරෝස්සේ කිලෝමීටර් 18ක් විතර ගියාම ආදා උල්පත නගරේ හම්බ වෙනවා. ඒ පසුකොට තව මද දුරක් යනකොට හමු වුණ හන්දිය නම් කරලා තියෙන නාගදීප හන්දිය කියලා. ඒ හන්දියෙන් වමට හැරි මද දුරක් ගියාම නාගදීප වැවේ වේල දැක ගන්නට පුළුවන්. ඉන්පස්සේ ඒ වැව් කණ්ඩිය ඔස්සේම තවත් කිලෝමීටර් කිහිපයක් පසු කරන ඔබට මේ පුරාණ නාගදීප විහාරයේ වෙත පැමිණෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහියංගනයේට වැඩම කරලා තියෙන යක්ෂයන් දමනය කිරීමේ බව මහාවංශය ඇතුළු පැරණි මූලාශ්‍ර රැසක සඳහන්. නමුත් මහියංගනයේ යක්ෂයන් සිටනසේ පැරණි හෙළයේ මේ නාගයන් විසු බව සාධාරණ ලෙස අනුමානය කරන්නට පුළුවන්ලු. ආන්දා උපත පිටි නාගදීප වැව දුරාතීතයේ ඔවුන්ගේ ශිෂ්ටාචාර ලක්ෂණ පළ කරන්නක් බව සාධාරණ අනුමානය වෙනවා. නමුත් අතීතයේ ඒ නාග ජනාවාසී පසුව බුදුදහම හා සම්බන්ධ වූ බව පසු එහි විහාරයක් ඉදිකිරීමෙන් පෙනියන්නේ. මේ නාගදීප විහාරයේ ආරම්භයේ දෙවන පෑතිස් රජු යුගයේ දක්වා අතීතයට දිව යන බවක් පැවසෙනවා. මේ ස්ථානයේ පුරාණ දාගැබ් දෙකක් දක්නට ලැබෙන අතර විහාරයට ඉහළින් ඇති දාගැබ ඉතා පැරණි එකක් බව පැහැදිලිලු. දැනට කඳු ගැටයක්සේ දිස්වන මෙම දාගැබ අතීතයේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට තැනූ එකක් බවයි ජන විශ්වාසය සඳහන් කරන්නේ. ඒ වගේම කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද්දක් බවටත් පැහැසෙනවා. ඊට අමතරව දැනට අඩක් ප්‍රතිසංස්කරණ කියලා තියෙන දාගැබ දුටුගම් රජතුමා විසින් කරන ලද්දක් බවයි ජන විශ්වාසයේ පැවසෙන්නේ. දැනට මේ කොත් කැරැල්ල දක්නට ලැබුණත් අතීතයේ ඒ වෙනුවට සෙල්මුවා චිත්‍රයක් සවිකොට තිබුව සාධාරණ ලෙස අනුමානය කරන්නට පුළුවන්ලු. පුරාණ නාගදීප විහාරයේ බෝධි අෂ්ටඵල බෝධින් වහන්සේ නමක ලෙස හැඳින්වෙන අතර එහි දෙවි දේවතාවන් වැඩ වාසය කරන බවත් ඒ ජනතාවට ලෞකික සම්පත් හිමිකර දෙන බෝධියක් බවත් ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ පුරාණ නාගදීප විහාරයේ පැරණි විහාර මන්දිර දෙකක් තියෙනවලු. ඉන් පැරණිතම විහාරය මන්දිරය වන මේ විහාර මන්දිරය මේ වෙනට පොළොවට යට වෙලා ඇති බවයි 1989 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරපු ගවේෂණයකින් තහවුරුලා තියෙන්නේ. මහියංගනයේ පැවති ගමුදාව වැඩසටහනකට සමගාමීව මේ පුරාණ නාගදීප රජමහා විහාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු තිබුණත් අද වෙනට නැවතත් අප්‍රකට තත්ත්වයට පත් වෙලා තියෙනවලු. කොහොමවත් අර කිව්වාගේ මේක තියෙන්නේ මහියංගනයේ බිබිල පාර ඔස්සේ කිලෝමීටර් 18ක් පමණ ගියාම ආදා උපත නගරේ පහුවෙල නාගදීප හන්දියෙන් තමයි හැරලා යන්නට තියෙන්නේ. ඒ ඔබ ඔය මහියංගනයේ බිබිල ඒ පැත්තෙන් යනවා නම් එහෙම නිවාඩුකට ගියාම මේ ගැන හොයලා බලන්න පුළුවන්. මේ අපේ ඉතිහාසයේ අපි දැනගන්න කරුණු පොඩි පොඩිවල් ඉදිරිපත් කරන්නේ. ඉතින් මං හිතනවා දැන් කාන්ති මුකුත් සෝදානන්දම ඊළඟ ගීතේ නේරට පෙර මොනි දෙයක් සූදානන්ද මට කාන්තිට අවස්ථාව දෙන්නට පුළුවන් මම ගීතයක් තෝරගන්නකම්.
පොඩි දෙයක් පවසන්න මම මිනිස් ගුණාංග ගැන ලෝපත්තල පඩිවඳන් වශයෙන් හඳුන්වලා තියෙනවා. මේ විදියට අනේකා වේදනාවට පත්කර වින්දනයක් ලබන්නා සැඟුණු ම්ලේච්ඡත්වයේ කඩතුරාව විවෘත කරේ කියලා විලියන් කූපර් සඳහන් කරලා තියෙනවා. මිනිසුකු විසින් මිනිසුන්ට දක්වන අමානුෂික ක්‍රියාවක් සතසහස්‍ර සංඛ්‍යාවකගේ අදෝනාවකට හේතු විය හැකියි කියලා බර්න්ස් පවසනවා. යමක් නොසලකා හැරීම හෝ වැරදි අන්දමට කිරීම ඒ පිළිබඳව කිසිසේත් නොදැන සිටිනවට වඩා අනර්ථකාරී කියලා තමයි බේලි පවසලා තියෙන්නේ. ලෝකේ පහළ වූ දා පටන් වැඩි තැනක් හා ප්‍රසිද්ධියක් ලැබුණේ නරක දේවල් වලට. ලොව පහළ වූ මුල් මිනිසයන් දෙදෙනා වූ ආදම් හා ඒවට කිසිම නරක දෙයකට පෙළඹුණේ නැති තුන්වෙනි පුතුකු සිටිපැව් දන්නේ කීයෙන් කී දෙනාද? එහෙම පවසලා තියෙන සිඩ්නි.
Thank you.
ඔබ අප සැමගේ ජීවිතයේ වාසනාවන්තම වසර අංක විද්‍යාවෙන් දැනගත හැකි ක්‍රමයක් තියෙනවා කියලා මේ ලිපියක් පළ වෙලා තිබුණා. මම ඒ ගැන සඳහන් කරන්න යන්නේ අංක එක වාසනා අංක එක හිමි පුද්ගලයන්ගේ ජීවිතයේ වාසනාවන්තම වසර වශයෙන් හඳුන්වන්න පුළුවන් වයස අවුරුදු 22 ඔවුන්ට දෙපළහ මුදල් ලැබීමට පටන් ගන්නේ හා ජීවිතයේ සාර්ථකත්වයට පාදබන්නට පටන් ගන්නේ වයස 22 කියලා තමයි කියන්නේ. ඒ වගේම අංක 2, අංක 11, අංක 20, අංක 29 දිනවල උපන් අයගේ වාසනා අංකය වෙන්නේ අංක 2. මේ දිනවල උපන් අයගේ වාසනාවන්තම වසර වන්නේ වසර 24 වියේදී. තමන් කළ සියලු කාර්යයන්ගේ යහපත් ප්‍රතිඵල අත්විඳින්නට වයස 24දී මේ පුද්ගලයන්ට අවස්ථාව ලැබෙනවලු. එසේම මුදල් ලැබීම ඇතින් සතුටු විය හැකි වසරක් ලෙසද 24 වැනි වසර හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අංක 3, 12, 21 හා 30 වන දින උපන් අයගේ වාසනා අංකය අංක 3 වශයෙන් කියන්නේ. අංක 3 හිමි පුද්ගලයන්ගේ ජීවිතයට වාසනාව ගෙන එන වසර ඔවුන්ගේ ජීවිතයේ 32 වසර විදියට හඳුන්වනවා. 32 වියේදී මේ පුද්ගලයන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට පාර කැපෙන අතර උත්සාහය හා උනන්දුවත් වෙහෙස වී වැඩ කිරීමටත් පෙළඹෙනවා කියලා කියන්නේ. අංක 4 හිමි පුද්ගලයන්ට වාසනාවන්ත වසර දෙකක් ජීවිත කාලයේදී උදා වෙනවලු. ඒ කියන්නේ වයස අවුරුදු 36 දී හා 42 වෙනි වියේදී ඔවුන්ට උසස් වීම මුදල් හා ජීවිතයේ සාර්ථකත්වයේ හිමිවන්නේ මේ වයස් සීමාවන් දෙකේදීලු. ඒ වගේම අංක 5 14 23 යන දිනයන්ගෙන් එක දිනක උපන් අයගේ වාසනා අංකය අංක 5. මේ අංක 5 වාසනාවන් දාංකේ හිමි අයට වාසනාව ගෙන දෙන්නේ 32 වෙනි වියේදී. සමස්තයක් වශයෙන් වාසනාව කැන්දන මෙම වසර ධනිය ගලා එන වසරක් ලෙස හඳුන්වනවා. අංක 6 උපන් අයගේ වාසනාංකය සහිත දිනයේද ජීවිතේ සාර්ථකම වසර වෙන්නේ වයස අවුරුදු 25 වයස 25 අංක 6 වාසනාංකයේ හිමිවන්ට උන් සිහින දුටු රැකියාවම ලැබෙනවලු. එම රැකියාවෙන් නොවුන්ට කැපී පෙනෙන තැනක් හිමි වෙනවා කියලා තමයි කියන්නේ. අංක 7 වාසනාවන් තංකයක් බව සාමාන්‍යයෙන් පිළිගැනීමයි. තම උපන් දිනේ එකතුව අංක 7 වීමම වාසනාවක්. වාසනාංකයේ 7 හිමිවන්ට උන්ගේ ජීවිතේ 38 වෙනි හා 44 වෙනි වියේදී වාසනාව උදා වෙනවලු. මෙම වසර දෙක තුල සිතන පතන ආකාරයෙන් ධනිය උපයා ගැනීමට හැකිවන අතර මහන්සියේ තරමට හොඳින් උපයා ගැනීමටද පුළුවන් වෙනවා කියලා තමයි හඳුන්වන්නේ. අංක 8 යනු සංකීර්ණ අංකයක්. මෙම වාසනාවන්ත අංකයේ හිමි වූ කටු සහිත රෝසමල් යහනාවක සිටින බව කියන්න පුළුවන්ලු. කෙසේ වුවත් ඔවුන්ගේ ජීවිතයට වාසනාවන්ත කාලයක් පැමිණෙනවලු. ඒ වයස අවුරුදු 36 හා 42 යන වසරවලදී. මේ කාලයේ අංකාට වාසනාංකයේ හිමිවන්ට වාසනාව උදාවන කාලය වෙනවා. ධනය යාමින් හම්බ කරගන්න පුළුවන් කියලා තමයි හඳුන්වන්නේ. අංක 9 නපුරුයි කියලා තමයි කියන්නේ. එහෙත් වාසනාංක 9 හිමි වූ සැබවින්ම වාසනාවන්තලු. වයස අවුරුදු 28 දී ඔවුන්ගේ ජීවිතේ වාසනාවන්තම වසර වෙනවා. මේ වසරේදී ධනියෙන්ම කීර්තියද ඔවුන් කරා පැමිණෙනවා කියලා තමයි හඳුන්වලා තියෙන්නේ.
Anisa, karuna. Sinhala News, interviews and Sinhala music. Gamini Sirivardhana proudly brings you
Ran Thiranal, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Ran Thiranal, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you missed the show, you can listen again online.
planetaudio.org.nz/Ran Thiranal.
ஆஸ்திரேலியாவே மெல்பர்ன் நுவர சிட்ட குவனட்ட முசுவன திசர FM குவன் நிதி நாளிகாவ ஒஸ்ஸே ரந்தேரண இரிதா சதல்லட்ட தென் ஒபட நெவதத் சவந்திய ஹக்கி
நவ ஸ்ரீலங்க வேளாவின் அங்காருவாதா ராத்திரி 8ட்ட பிராஸ்பதிந்தா ராத்திரி 11ட்ட ஹா செனசுராதா தஹவல் 11ட்ட
www.tisara.com வெப் அடவிய வெத
ஹோடை தென் அபி இஸ்ல்லா சந்தஹன் கரா மீ මහියංගනේ කියන නාගදීපිය ගැන දැන් මෙතන තවත් අපි කියනවා හනුමා කරෙන් උස්සං ආ උස්සං ගොඩට යමු කියලා උස්සං ගොඩ කියලා අහලා ඇතිනේ රාම රාවණ යුද්ධයේදී රාම කුමාරයා මහා බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්නේ ඒ තමයි රාවණාගේ සේනාව වෙතින් රාම කුමාරයාගේ සේනාවේ විශාල පිරිසක් මරණයට පත් විය මෙහිඳ මේ යුද්ධයෙන් රාම කුමාරයාට ලොකු අවාසියක් වුණාලු ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වුණ මෙති දකුණු පළාතේ උස්සං ගොඩ ජාතික උද්‍යානයට හැරෙන ස්ථානයේ ප්‍රධාන පාර අද්දර වෙළඳ සලකදී හම්බෙලා තියෙන මේ වාර්තාකරුවට හුංගම පදිංචි ශීලවති මහත්මිය. ඉතින් මේ එයා තමයි මේ විදිහට කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ රාමකුමාරයා මොකද කරන්නේ? මැරළු මිනිස්සුන්ට පණ දෙන්න තරම් බලයක් තියෙන ඉන්දියාවේ හිමාල වනයේ තියෙන මෘත සංජීව කියන මහා බලගත් ඖෂධ පැලෑටි හොයාගෙන එන්න කියලා තමන්ගේ වානර සේනාවේ හනුමන්තට නියම කරනවා. හනුමන්තත් මොකද කරන්නේ? ඒ වෙලාවේ මහසින් ගිහින් ඒ පැලෑටි හොයන්න පටන් ගත්තා. ඒත් හදිසි එහෙම දෙයක් කොහෙන් හොයන්නද? අන්තිමේ හනුමන්තත් මොකද කරන්නේ? හිමාල වනයේ අර මෘත සජීව බෙහෙත තියෙන කඳු වැටියක් කරෙන් උත්සාහගෙන ආසින් ඇවිත් ඔතනට අපෑරියලු. හනුමා උස්සාගෙන ආපු ගොඩ හින්දා තමයි මේකට උස්සන් ගොඩ කියන නම වැදලා තියෙන්නේ. ඔය හනුමාට බලන්න ඇද්දි මේ පොඩි බෙහෙත් පැලෑටිය කොහමද හොයන්නේ මේ හිමාල වනයේ කියලා. ඉතින් ඒ තුරදරන කතරගම හරහා වැටිගත් කොළඹ වැල්ලවා ප්‍රධාන මාර්ගයේ හුංගම පසු කරාම හමු වෙන උස්සන් ගොඩ නම් මෙම අසාමාන්‍ය බිම් කඩ පිළිබඳව අදටත් බොහෝ දෙනෙක් නොදැන හිටියත් කලමැටිය අභය භූමියට මායිම වර්ග කිලෝමීටර 3.49 එකක් අක්කර 862 පුරා පැතිරගත් භූමි භාගයක් වෙන මෙය ශ්‍රී ලංකාවේ 21 වන ජාතික උද්‍යානයේටයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ 2010 වසරේ ශ්‍රී ලංකාවේ අතිශයින් දුලබ තද රතු පැහැති පස්වලින් යුතු මේ රාවණ රජතුමාගේ දඬු මොනරේ නතර කළ අංගනය ලෙසත් ජන ප්‍රවාද තියෙනවා. එවෙන්ම මානාභරණ හෝ මේඝවර්ණ නම් රජ කෙනෙකු යුද්ධයට ගිය පසු ලැබුණු වැරදුර තුරක් පදනම් කරගත් බිසෝවරුන් 7 දෙනෙකු සම්බන්ධ පුරාවෘත්තයක් සහිත මෙම උස්සංගොඩ කළු කුමාර වෘත්තාන්තයටත් සම්බන්ධයි. සමුද්‍රාසානයේ පිහිටි මෙම සුවිශේෂ බිම්කඩ පිළිබඳ ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර විමසා බලනකොට කහකුරුළු සංදේශයේ මංගර හසල්ල මහසෝන් සමයේම දෙවොල්මඩු ශාන්තිකර්ම වැඩි මූලාශ්‍ර වෙත යොමු වෙන්නට පුළුවන්. මේ උස්සංගොඩ භූමි භාගය ඇති තද රතු පැහැති පස පිළිබඳ විමසුම් කළ විද්‍යාඥයන්ගේ මත වෙලා තියෙන්නේ මීට වසර මිලියන 10කට පමණ ඉහත මෙම ස්ථානයට අභ්‍යවකාශ වස්තුව කඩාවැටී ඇති බව. ඒ වගේම උඩවලම අභය භූමියට අයත් ගිනිහල් පැලස්ස, ඉඳිකොළ පැලස්ස යන ස්ථානවල වස්ගම් ප්‍රදේශෙත් මීට සමුහව පස් තියෙනවලු. සීග්‍රයෙන් සමුද්‍ර කාදුවේ ලක්වීම පවතින උස්සංගොඩ භූමි භාගයේ මාතාබරණ රජතුමාගේ මාලිගාව තිබූ බවට දැනට වසර 34ක් තෙක් එහි නටබුන් දක්නට ලැබී දැන් ඒවා මුහුදු කෑමට ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීහු කියන්නේ. උස්සංගොඩ ජාතික උද්‍යානයේ දක්නට තියෙන මෙම රතු පස් මත එරමිනියා, කයඹ, පතොක්කැණි සීමිත ශාක කීපයක් හැරෙන්න කිසිදු වෘක්ෂයක් දක්නට ලැබීමත් විශේෂත්වයක්. ඊට හේතු වශයෙන් කියන්නේ මෙහි පසේ ප්‍රමාණවත් කැල්සියම් සංගීතයක් නොමැතිම ඊට බවයි. කොහොම වුණත් කොළඹ සිට කතරගම ආදී ප්‍රදේශ කරා යන එන ගමනකදී හෝ මෙම විශ්වීත බිම්කරට පිවිස හෝරා කීපයක් ගත කරන්න ඔබටත් හැකිනම් අප රටේ තවත් සුවිශේෂ ස්ථානයක් දැක බලා ගැනීම සතුට ආත්ම සතුටිය නිසක ලෙසම ඔබටත් අත්විඳින්නට පුළුවන්. ඉතින් මේ උස්සංගොඩ කියන එක ඇවිල්ලා තියෙන මේ හනුමා මේ නම හැදිලා තියෙනවා කියන්නේ හනුමාට මේ මාතෘ ජීවක කියන බෙහෙත් පැලේ හොයාගෙන ඉන්න කියලා රාමකුමාරයා කිව්වහම ගිහිල්ලා මේක හොය හොය ඉඳ ගියාම හරියන වැඩක් නෙවෙයි හිමාලෙන් පස් කන්නක උස්සගෙන ඇවිල්ලා මෙතෙන්ට අතහැරලා තියෙනවා කියලා. ඒ උස්සගෙන ආපිට තමයි උස්සන් කොට කියලා දැම්මේ. හොඳයි කාන්ති.
ඔව්. පොඩි තොරතුරක් කියනවා නම් පුතුම නින්ද කතාවක් තියෙනවා බොරුවට නිදාගන්න කෙනා හැරවන්න බෑ කියලා. සමහරුන්ලන් තියෙන කුකුළු නින්දයි කියන්නේ හරිම తాවකාලික නින්දා. පොඩි ශබ්දයකටත් ඇහැරෙනවා. හැබැයි සමහරුණන් ඉන්නවා පස්ස පැත්තට එළිය වැටෙන තුරුම නිදාගන්න අය. කොහොමුණත් මේ නිින්ද අපි හැමෝටම අවශ්‍ය දෙයන්නේ. ඔබට පුළුවන් ද දවසක් එක දිගට නිදාගන්න ඔබ කිය උත්සාහ කළොත් පුළුවන් කියලා. නමුත් ඔබට වසර තුනක් එක දිගට නිදාගන්න පුළුවන් ද? බැහැ නේද? නමුත් දන්නවද එක දිගට වසර තුනක්වත් නිදාගත හැකි සත්‍යය කවුද කියලා? ඒ තමයි ගොළු බෙල්ලා. ලොව මන්දගාමී සතුන් අතර තෙවන ස්ථානයේ හිමිකරගෙන ඇති ගොළු බෙල්ලාට එක දිගට වසර තුනක් නිදාගන්න පුළුවන්ලු.
සැපත විනෝදේ උපත කඳුල වේ විපත පියා වේ මේ ලොව සැපත විපත පියා වේ මේ ලොව සැපත යපුතු දෙදෙනා එකටයි ඉන්නේ කිසිදා නැත උන් වෙන්වන්නේ තණ්හා ආසා ඔලගු කරේලා මග තොට නොබාලා මග තුර නොසොලා එළිය දකින්නද මේ යන්නේ ඒ සැපත සුරන්නද මේ යන්නේ කතරේ ගිනිගත් වැලි තලයේ තණ්හා ආශා තණ්හා ආශා තණ්හා ආශා
සැප්තැම්බර් මාසේ හඳුන්වන්නේ සාහිත්‍ය මාසය කියලා ලංකාවේ නම්. සාහිත්‍ය මාසය වෙනුවෙන් ලොකු පොත් ප්‍රදර්ශනයකුත් පවත්වනවා ලංකාවේ. ඒ වගේ මේ සාහිත්‍ය අඹරේ පෑයූ තාරකාවක් ගැන තමයි මේ සඳහන් කරන්න යන්නේ. ඉන්දියානු සාහිත්‍ය අඹරේ යලිත් පෑයූ අරුන්ධති තාරකාව. 20 වසරකට පසු අරුන්ධති රෝයි තම දෙවෙනි නවකතාව ලියලා ඇයි කියන විදිහට ලියනන් පටන් ගත්තාම ඇගේ සිතට අදහස් එන්නේ දුමාරයක් වගේ කියලායි කියන්නේ. සාහිත්‍ය ලෝකයේ මහත් පිළිගැනීමට ලක් වූ ඉන්දියානු නවකතාකාරියකු රුසානා අරුන්ධති රෝයි තම දෙවන නවකතාව නිකුත් කරමින් 20 වසරකට පසු නැවත ඉන්දියානු සාහිත්‍ය අඹරේ පායමින් තම නිර්මාණ කුසලතාව යලිත් පෙන්වලා තියෙනවා. බොහෝ දිනාගේ ගෞරවයටත් ආදරයටත් බඳුන් වූ අරුන්ධති රෝයි තම පළමුවෙනි නවකතාවෙම පාඨකයා මහත් ආන්දෝලනයට පත් කරවමින් නොසිතූ වේගයකින් ජනතා හදවත් තුළට ඇතුළු වීමට සමත් වුණා. ඒ ද ගෝඩ් ඔෆ් ස්මෝල් තීම්ස් යන නවකතාව තුලින් ලැබූ මහා ජනප්‍රිය බව නිසාම ඇගේ නවතම නිර්මාණය ගැන බොහෝ දෙනා සිටිය නොඉසිල්ලේ. ඇගේ එම පළමු නවකතාව කොතරම් ජනතාව අතරට පත් වුණාද කිව්වොත් ප්‍රථම මාසය ඇතුළතෙහි පිටපත් ලක්ෂ 4ක ප්‍රමාණයක් විකිණී ගියා. ඒ විතරක් නෙවෙයි, ඇගේ එම නවකතාව මෑන් බුකර් සම්මානෙන්ද පිදුම් ලැබුවා. බුකර් සම්මානයේ වටිනාකම වන්නේ ඇමරිකන් ඩොලර් 94,000ක්. අරුන්ධති රෝයි නිකුත් කර ඇති අලුත් මහා දෙවැනි නවකතාව නම් කර ඇත්තේ ද මිනිස්ට්‍රි ඔෆ් ඇට්මොස්ට් හැපිනස් යනුවෙන්. මේ දැන්ට රටවල් 30ක සමාගම් විසින් දැන්ට ප්‍රකාශයට පත් කරමිනුයි තිබෙන්නේ. කඳුළු සිනාව සෙනෙහස අතරින් ගලා යන මේ කතාව ජීවත් වෙන හා නොවන චරිත උපයෝගී කරගෙන මිනිසා හා ලොව අතර වතින අමුතුම ආකාරයේ සම්බන්ධතා මතු කර දක්වනවා කියලයි කියන්නේ. මට හිතෙනවා කාශ්මීරය වැනි රටවල ජීවත් වන්නම් මිය ගිහින් කියලා. මගේ අලුත් නවකතාවේ චරිතයක් වන මියුසා කියන්නා වගේ මිනිසුන් හිතනවා මේ දුණු අයට පණ තියෙනවා, ඔවුන් අප අතර ජීවත් වෙනවා කියලා. ඔවුන් මිනිසුන්ට තම ගරුත්වය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය ශක්තිය සපයනවා කියලා. ඉතින් අංජුම් චරිතයේ ජීවත් වෙන සොහොන් පිටියේ සිදුවන්නේ ඒ වගේ දෙයක් තමයි කියලා තම අරුන්ධති පවසන්නේ. ඒ වගේම තවත් කතාවක් තියෙනවා ඒත් ඉන්දිය සාගරයේ තියෙන දෙයක් ගැන. මිනිකන කාපිරි දූපතක් ඉන්දිය සාගරයේ උඩුගුවනේ සිට බලද්දී පුංචි සුන්දර දූපතක්. සුදු සුදු වෙරළ තීරයක් ඇති මේ පුංචි දූපත පාරාදීසයක් යැයි බැලූ බැල්මට හිතෙනවා. කොහොම වුණත් සංචාරකයෙකු මෙම මුහුද සීමාවේ දිවර කටයුතු වල වෙදෙන දීවරයෙකු වැරදීමකින්වත් මේ දූපට යන්නේ නැහැ. ඒ මොකද ඒ පිටරල තියෙන ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් පිහිටා ඇති නෝත් සෙන්ටිනල් නැමැති කුඩා දූවේ මිනි කන කාපිරියන් සිටින නිසාලු. නෝත් සෙන්ටිනල් දූපතට පයතබ ණයකට යහතින් ආපසු එමට හැකියාවක් නැතයි කියලා තමයි පැවසෙන්නේ. දූපතේ වාසය කරන බව කියන කාපිරියන් අයත් තන්නේ අබිරහස් ගෝත්‍රයකටලු. ඔවුන් බාහිර ලොවෙන් හුදකලා වූ පිරිසක්. ඔවුන් බාහිර ලෝකයේ සමග කිසිදු සම්බන්ධයක්ද පවත්වන්නේ නැහැ. පිටස්තරයෙකු මෙම දූපත ආසන්නයට ගියොත් කාපිරියන්ගේ ඇසට ඒ අය ලක්වුවහොත් ඊතලසා කෙටි පොරෝ ප්‍රහාර එල්ල වෙනවා. මෙම දූපතාසල නීති විරෝධී ලෙස මතුන් එල්ලීමට ගී දීවරයන් දෙදෙනෙකු මරා දැමීමට පවා මෙම නිරුවත් කළු මිනිසුන් කටයුතු කරලා තියෙනවා කියලා පුවත්පත් සේවා වාර්තා කරනවා. අවුරුදු 60,000 කාලයක පටන් කාපිරි ගෝත්‍රිකයන් මෙම දූපතේ වාසය කරන බව සැක කරනවා. ගුවන් යානයක් දූපතට ඉහලින් ගමන් කරන්නේ නම් මොවුන් ඊට ගල් ප්‍රහාද එල්ල කරනවා. 2006 වසරේදී දූපතට ආසන්නයේ පියාසර කළ සෑල්ලු ගුවන් යානයකට ගිනි දැල්වුණු ඊතල ප්‍රහාරයක්ද එල්ල කරලා තියෙනවා. නෝත් සෙන්ටිනල් පුංචි දූපත පිහිටා ඇති ඉන්දියා සාගරයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව. මෙම දූපත අයත් වන්නේ ඉන්දියාවට. අවුරුදු 60,000 තිස්සේ ගෝත්‍රිකයන් වාසය කළත් මෙම දූපත අද නූතන ලෝකයට අභිරහසක් වෙලා. දූපත පිහිට ඇත්තේ අන්දමන් දූපත් සමූහයේ අසල. ඉන්දියා රජයේ පසුගිය වසරවලදී මේ දූපත් වාසීන් සමග සම්බන්ධතා ඇති කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වෙලා. 2004 වසරේ සුනාමි විවසනයටද මේ දූපත හසු වෙලා. කොහොම වුණත් එම වැසියන් සුනාමි විවසනයෙන් දිවි ගලගවාගෙන තියෙනවා. නෝත් සෙන්ටිනල් දූපත් වාසීන් ගැන කිසිවකු කිසිම විස්තරයක් දන්නේ නැහැ. ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ චාරිත්‍ර, ජීවන රටාව ආදී කිසිවක් ගැන බාහිර ලෝකයා දන්නේ නැහැලු. 2004 සුනාමි විවසනයෙන් පසු ඉන්දියාවේ වෙරළා ආරක්ෂක නිලධාරීන්ගේ හෙලිකොප්ටර් යානයක් දූපතේ නිරීක්ෂණයට ගිරිගොස් ඇති අතර එම හෙලිකොප්ටරෙත ගෝත්‍රිකයන්ගෙන් ඊතල ප්‍රහාරයක් එල්ල වුණු බව වාර්තා වෙනවා. බාහිර ලෝකයේ අපමෙම නෝත් සෙන්ටිනල් දූපතට ගොස් දූපත්වාසීන් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට උත්සාහ ගැනීම එම දූපත්වාසීන්ගේ ජීවිත අනතුරේ වනු ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරනවා. ඊට හේතුව වර්තමානයේ අපට මුහුණ දෙන්නට සිටුවි ඇති බෝන රෝගවලට මොවුන් ඔරොත්තු නොදීමයි. ඊට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ ප්‍රතිශක්තිය කරන එන්නත් ඔවුන්ට ලැබී නැති නිසා කියලා තමයි කියන්නේ.
කරන් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම් අපි හමු වුණත් ඉඳ හිට යලි එක් වෙන්න බෑ කවදාකවත් නිතරවටන ගඳුලට ඉතින් කතා කරගන්න පුළුවන් නම් කියයි හඳගා ලොවට මතුදා ඔබට මං ආදරෙයි කියලා දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් කවෙන් වෙලා කෙවෙන අපේ ආදරේ
පොළව රත් සොයා තවම තැවෙනවා මෙරි මෙරි ජීවිතේ කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දැත අහිමි කියා දුක තද කරම් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්
සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති සිනා මැද භවය පුරා ළඟ ඉන්න ඇති එදත් මගේ සිත අද මෙන් කැපවි ඔබේ නමට පුද දෙන්න ඇති සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති සැලි නොතැවි බාධක හමු වේ ආහින්දා ජය ගන්න ඇති ආත්ම ගණනේ උරුදු ලෙසින් අපි දී අයුරින් හමු වෙන්න ඇති සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දායි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති
සත්‍ය කතාවක් කෙසල්කන් හොරා ගෙලවැළලාගෙන මියෙදෙයි 1977 වර්ෂයේ වයඹ පළාතේ බිංගිරියට ආසන්න කොස්වත්ත ප්‍රදේශයේ විසූ විමලරත්න ගුරුතුමා එකල මුළු ප්‍රදේශයටම සිටි උපාධිධාරී ගුරු භවතෙකු වුණා. සිංහල, පාලි, සංස්කෘත, දෙමළ ආදී සියලුම භාෂා පිළිබඳව මනා දැනුමක් ඇතිව සිටි ඔහු ප්‍රදේශවාසීන් හැඳින්වූයේ උපාධි මහත්මයා යන නමින්. ප්‍රදේශයේ පාසල්වල පාසල් ගීතේ නිර්මාතෘවරයා වුණේද ඔහු. ඔහුගේ තැම්පත් නිහතමානී ගතිපැවතුම් වලින් හෙබි ඔහු ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය පුද්ගලයෙක් වුණා. මේ අතර විමලරත්න ගුරුතුමාගේ දයාබර මව වයස්ගතව මිය පරලොව ගිය අතර එම භූමිදාන කටයුතු චාරිත්‍රානුකූලව සිදු කළේ අන්‍යයන්ටද ආදර්ශය ලබාගත හැකි වන අයුරින්. මේ අතර එතුමාගේ නිවස පිටිපසු කෙසෙල් කොටුවේ හොඳට ශස්ත්‍රීක වැඩුණු කෝලි කුට්ටු කෙසෙල් කැනක් තිබ්බා. එම විශාල කෙසෙල් කැන ඔහු නොකපා තබා තිබුණේ තම මවගේ තුන් මාසයේ දානමය පින්කමට ප්‍රයෝජනයට වේයයි අදහසින්. දිනක් උදෑසන විපරම් කරලා බලනකොට කිසිම අයෙකු විසින් කෙසෙල් කැන කපාගෙන ගිහිල්ලා තිබ්බා. පසුව කෙසෙල් කැන් හොරා හොඳ හැටි දැන හැඳින ගත් විමලරත්න ගුරුතුමා වහා ඔහු සොයා ගොස් අනේ සිරෝ, මගේ අම්මගේ තුන් මාස දානයට ගණ්ඩයි මම කෙසෙල් කැන තියාගෙන හිටියේ. ඒක ගෙනවිත් දෙන්නේ ඇයි? කොත් එක්වත් කීවත් සිරා කෙසෙල් කැන කැප්පෙවත් කපා නොගෙනවත් නැතැයි පුන පුනා කීවේ ගේ තුල කෙසෙල් කැන මුල්ලක සඟවා තියාගෙන. කෙසෙල් කැන නැවත තමාට නොලැබෙන බව ඉවෙන් මෙන් දැනගත් විමලරත්න ගුරුතුමා ඒ අදහස සිතින් නැත්තර ආපසු නිවසට පැමිණ මල්පහන් පූජාකට හිටිවන වස්කවි කීපයක් දිනපතා මැතිරුවේ කෙසෙල් කැන නැවත ගෙන ඒමට සිරාට සිතක් පහළ වේවායි යන අදහසින් ගතෝයේ දින ගිහිපයා. කෙසෙල් කැන සොරකම් කළ සිරා කපාපු කෙසෙල් කැන ගේ තුල මුල්ලක තිබෙදීම ගමාසල වූ කොළමුළු ඔලය ඉස්මත්තේ ගසක එල්ලී ගෙල වැළලාගෙන සිය පණ නසාගත්තේ. මේ ආත්මයේදීම කලකම් පල දෙමින් මේ සත්‍ය සිදුවීමක් මෙහි නම්ගම් සියල්ල මනං කල්පිතයි.
පාසල ඇරිලා පුංචි පැටව් පෙරහැර එනවා. ඒ විසිගාගෙන ඌහන දීගෙන ලන්ද පුරා දුව පැන එනවා. මේ දරු දැරියන් නොදුටුව දැසින් එක දරුවෙක් තනි වී එනවා. බැලුවා බිම්මල්හි නැහි සවනුවා. ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල ඔහුගේ සුවඳට ඉව කෙරුවා. මේ විසිතුරු හැර කොතැනක යන්නද පුංචි දෙපා එක තැන රැඳුනා. පිටු අතරේ නොරැඳෙන දැසින් වනවතුලේ අසිරිය දකිනා. ගම්දරුවන් මැද මේ
දරු පැටියා මගේ නෙතට කඳුලක් නැඟුවා ඔහුට මුවාවි පාසල් යන්නේ මාදැයි නිකමට මට හිතුණා
හොඳයි දැබරසන්නේ ඔබත් සමග ගත කළ කාලය කෙමින් කෙමින් ගිවි යනවා අද වැඩසටහනේ හඬ දායකත්වය සහ සම්බන්ධීකරණය
කාන්ති දසනායක
ඒ සමගම අද වැඩසටහනට අවසාන මොහොතේ දායක වුණා
මහේෂිකා වික්‍රමරත්න
හොඳයි බොහොම හිනාවල කිවි අදත් රන්දිරණ ඉරිදා සඳැල්ල තාක්ෂණයේ හසුරමින් ශබ්ද පරිපාලනය කරමින් මෙතෙක් වෙලා ඔබ සමග කතා කළ මම ගාමිණී ශ්‍රීවර්ධන ලබන සතියේත් මේ වේලාව ඔබ හමුතුරු ඔබට සෝදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා
අතීතී අපේ මව්බිම එක්සත් කිරීමට උරදුන් දිරිදුන් විරෝධාර දූපතුන්ට වර්තමානයේ අපේ රට රුදුරු ත්‍රස්තවාදීන් බේරාගත් සූරවීර දූපතුන්ට අනාගතයේදී අපේ මව්බිම සෞභාග්‍යමත් රටක් කිරීමට නොමසුරු දායකත්වය ලබා දීමේ අදිටනින් ලෝපුරා සිටින අපේම දූපතුන්ටත් මේ ආශිර්වාදය
සිරි සිරි ලක පින්විම මත පින් මහිමෙන් නිපදුන පුත අතීතයේ රට ජය රැකු ජය ගොස නැගු රණ විරු පුත ආශිර්වාදය උඹටයි මහා සාගරුවනේ ආශිර්වාදය උඹටයි මහා සාගරුවනේ ගැමුණු දවස නුඹයි පදී සිටියා පුත ඒ දවස පෑසුරු හිරුකම් රට දැය සුවපත් කර ඇත නිර්වාණනි අසන්ම පුත කිස්තුන් කෝටියක් දෙවියන් රැකවරණය නුඹටයි